ආදරණීය දුවේ පුතේ අපි මේ පැයේ රජරට ගුරු ගෙදරින් ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙන්නේ තොරතුරු තාක්ෂණයේ විශේෂ සමගාමි පාඩමක්. අද විශේෂ කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා මැදිරිගිරිය ජාතික පාසලේ සඳරුවන් ජයශේකර ගුරු මහත්මයාට සහ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ අනුෂා ශාමලි ගුරුතුමියට.
ආයුබෝවන් දුවේ පුතේ, 11 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශයේ පළමු ඒකකය වන ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ ලිවීම කියන ඒකකය සමග අද අපි මුණ ගැසෙන තුන්වෙනි දවස. ඉතින් දුවේ පුතේ, අද අපි ඔයාලත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ අපසල් සාමාන්‍ය පෙළ විභාගයට ලැබීමට බොහෝ සම්භාවිතාවක් තියෙන පුනර්කරණය සහිත ක්‍රමලේඛ පිළිබඳව. ඊට අමතරව අද අපි අරාවන් ගැනත් කතා කරනවා. ඉතින් දුවේ පුතේ, අදත් පාඩම සමග සම්බන්ධ වෙන ඔබ ළඟ තබා ගන්න ඕනේ පෙළ පොත, කොළ කීපයක් සහ 2020 පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය. අදත් මාත් සමග සම්බන්ධ වෙනම සඳරුවන්ස මේ මාතෘකා ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් සර්,
හොඳයි දුවේ පුතේ. අද අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ පුනර්කරණ ගැනනේ. මෙන්න මේ දෙබස හොඳින්ම අහලා එතන පුනරාවර්තව කරන කාර්යයන් තියනවද කියලා පොඩ්ඩක් හඳුනාගෙන කොලේ කපිලියා ගමුද.
ආ, වැඩ මාත්‍ය වරටම වැඩ වගේ. මම මේ බෙහෙත් වගේක් පොටනවා. මොකටද වැඩ මාත්‍ය මේ? මේකමයි සලුම් වලට එහෙම ගන්න හොඳ බෙහෙතක් නේ. සැහෙන මහන්සි වෙනවා මේව හදන්න. නේද වේද මහත්තයා? ඔව් මහත්තයෝ, මේව හරියට හැදුවොත් තමයි ඒ වගේ ಗುಣ තියෙන්නේ. මේ කොළ ටික කැපලි වෙනතේ පුටන්න ඕනේ. ඊට පස්සේ වතුර දාලා තුන් වතාවක් මිරිකල ගත්තනම් තල් මට පොංකාදුයි. වැදමත්ව මම මේ ආවේ.
ඔව්ද වේපතේ, ඔයාලා හඳුනාගත්තද එතන තිබුණු පුනරාවර්තකාරයන් මොනවද කියලා? එතන අර කොළ ටික කෙටීම පුනරාවර්තව සිදු කළා නේද? තව වතුර දාලා තුන් වතාවක් මිරිකා ගන්න කියලා කිව්වේ. එතනත් පුනර්කරණ කාර්යයක් තිබුණා නේද? හැබැයි මේ කාර්යයන් දෙකම පුනරාවර්තව සිදු වුණාට ඔයාලා පුනරාවර්ත වාර ගණන සම්බන්ධයෙන් යම් වෙනසක් දුටුවද?
ඔව් සර්, අර කොළ ටික කොටා ගන්න කිව්වේ හොඳට කැබලි වෙන තෙක් නේ. එතකොට ඒ ප්‍රතිඵලය ලැබෙන තෙක් කෙටීම කියන කාර්ය නැවත නැවත සිදු කරන්න වෙනවා. ඒ කියන්නේ පුනරාවර්ත වාර ගණන හරියටම කියන්න බෑනේ නේද? ඒක අවිනිශ්චිතයි. ඒ වුණාට වතුර දාලා තුන් වතාවක් මිරික ගන්න කිව්වහම පුනරාවර්ත වෙන කාර්ය සිදු කරන්න වෙන වාර ගණන නිශ්චිතයි. එහෙම නේද සර්?
අන්න හරි මිස්. ඒ කියන්නේ පුනරාවර්ත කාර්යයන් එක්කෝ නිශ්චිතව, එහෙම නැත්නම් අවිනිශ්චිත වාර ගණනක්. එක්කෝ නිශ්චිත වාර ගණනක් නැත්නම් අවිනිශ්චිත වාර ගණනක් සිදු වෙන්න පුළුවන්. පුතා, ඔයාලා 12 වෙනි පිටුවේ තියෙන ගැලීම් සටහන පෙරලා ගන්නකෝ. එතන තියෙන්නේ සංඛ්‍යා සමූහයක එකතුව දර්ශනය කිරීම නේද? හොඳින් බලන්න, පුනර්කරණ වාර ගණන කීයක්ද කියලා.
සර්, මෙතන තවත් සංඛ්‍යාවක් තිබේද යන ප්‍රශ්නයට පරිශීලකයාගේ ප්‍රතිචාරය ඕනම් නැවත සංඛ්‍යාවක් එකතු කරන්න පුළුවන්නේ. ඊළඟ වටේදී ආයතතාවක් අහන්නේ ඒ ප්‍රශ්නෙමනේ. එතකොටත් පිළිතුර ඕනම් ආයත සංඛ්‍යාවක් ඇතුල් කරන්න පුළුවන්නේ. ඒ කියන්නේ සර්, අපිට දැන් කියන්න බෑනේ නේද වාර ගණන කීයද කියලා. එතකොට
ඔව් දුවේ පුතේ, ඔය විදිහට වාර ගණන හරියටම කියන්න බැරි නම් අපි අන්න ඒකට තමා කියන්නේ අවිනිශ්චිත වාර ගණනක් පුනර්කරණය වෙනවා කියලා. ඒ හින්දා ඔයාලා මේ දකින ගැලීම් සටහනේ පුනර්කරණ වාර ගණන අවිනිශ්චිතයි. එතකොට මෙතන අවිනිශ්චිත වාර ගණනක් මොකද වෙන්නේ? අපි ඒකට කියනවා පුනරාවර්ත කාර්යයන් කියලා. කොහොමද ඒක හොයාගන්නේ? දැන් දුවේ පුතේ ඔයාලට පේනවා මේ ගැලීම් සටහනේ අර අපි කලින් ඉගෙනගෙන තියෙන ඩයමන්ඩ් හැඩතලයේ තියෙන්නේ. අන්නේ ඩයමන්ඩ් හැඩතලයේ තියෙනවා. එතනින් ඔයාලට පේනවා මේ ඔව් කියන ගැලීම නැවත උඩුවතට ගමන් කරලා ඉහළින් සම්බන්ධ වෙනවා. ඉතින් පුනරාවර්ත කාර්යයන් කියලා කියන්නේ මෙන්න මේ ගැලීමේ මේ පුනරාවර්තයට යටත් වෙන කාර්යයන්. බලමු අපි ඒක මොනවද කියලා. උඩින්ම තියෙනවා ආරම්භය කියන සංකේතය. එතනින් පස්සේ රෝස පාට ප්‍රොසෙස් කොටුවක නැත්තම් සැකසීමේ කොටුවක තියෙනවා එකතුව බිඳුවයි කියලා. ඔන්න එතනින් තමයි අර පහළින් එන ගැලීම සම්බන්ධ වෙන ස්ථානය. ඔන්න මෙතන තමයි දරුවනේ පුනර්කරණයේ ආරම්භක එක ස්ථානයක්. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා ආදාන සංකේතයේ මැද සංඛ්‍යාව n කියවීම කියලා. ඊට පස්සේ එකතුව කියන විචල්ලයට මේ n කියන සංඛ්‍යාව එකතු කරගන්නවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ නේද නැවත අර ඩයමන්ඩ් හැඩතලයකට සම්බන්ධ වෙන්නේ. එහෙනම් දරුවනේ මෙතන පුනරාවර්ත කාර්යයන් කියලා කියන්නේ සංඛ්‍යාව කියවීම එම සංඛ්‍යාව එකතුවට එකතු කිරීම. නැවත සංඛ්‍යාවක් කියවීම එම සංඛ්‍යාව එකතුවට එකතු කිරීම. ඉතින් ඔන්න ඔය පුනරාවර්ත කාර්යයන් කොපමණ වෙලාවක් වෙනවද කියලා තමයි අර ඩයමන්ඩ් හැඩතලයකදී අපිට තීරණය කරන්න වෙන්නේ. එතකොට තවත් සංඛ්‍යාවක් තිබේද කියලා කිව්වහම නැත කියලා පිළිතුරක් ලැබෙනකල් මේක මොකද වෙන්නේ? පුනරාවර්තව සිදු වෙනවා. සිදු වෙලා අවසානයේ එකතුව ප්‍රතිදානය කරනවා.
එතකොට සර් වාර ගණන නිශ්චිත ගැලීම් සටහනක මොකද වෙන්නේ? එතන මොකද්ද වෙනස?
හොඳ ප්‍රශ්නයක්. අපේ සිද්ධියේ අර කැබලි වෙන්න කොටා ගන්න බෙහෙත් ටික වතුරට දාලා තුන් වතාවක් මිරික ගන්න කියලා කිව්වනේ. එතනදී තුන් වතාවක් නම් මිරික ගන්න ඕනේ අපිට වාර ගණන ගණන් කරන්න වෙනව නේද? ඔන්න එතකොට තමයි අපිට ගණකයක් එහෙම නැත්නම් කවුන්ටර් එකක් භාවිත කරන්න වෙන්නේ.
ඒ කියන්නේ ක්‍රමලේඛය 1 2 3 4 කියලා ගණන් කරනවද සර්?
හරියටම හරි. පුනර්කරණ වටයක් ගන්න ගණන් කරන්න ඕනේ. අපිට වට ගණන නැත්නම් හොයන්න බෑනේ. වට ගණන හොයන්න නම් සෑම වටේදීම ගණකයක් 1 2 3 යන ආදී වශයෙන් ගණන් කරන්න ඕනේ. පෙරලා ගන්නක පුතා ඔයාලගේ පෙළ පොතේ 17 වෙනි පිටුවට ඔය කියපු කවුන්ටර් එක ඒ ගැලීම් සටහනේ තියෙනවා. දැන් ඔයාලා හිතයි කවුන්ටරයක් කියන්නේ මොකද්ද කියලා. එතන කවුන්ට් කියලා තියෙන භාජනය ඒ කියන්නේ කවුන්ට් කියන විචලනය ගණන් කරන්න භාවිත කරන උපක්‍රමය. මොකද මෙතන ඉහළින් උදාහරණ දෙකෙහි කියලා තියෙනවා සංඛ්‍යා 10ක් අතුරින් කුඩාම සංඛ්‍යාව සොයන්න කියලා. ඉතින් ආදානය කරගන්න ඕනි සංඛ්‍යා 10ක්නේ. 10ට වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. අන්න ඒ නිසා තමයි 10ක් ගණන් කරන්න කවුන්ට් කියලා විචල්යක් මෙතන භාවිත කරන්නේ. බලන්න දුවේ පුතේ, කැලීම් සටහනේ පුනර්කරණයට ප්‍රවේශ වෙන්න කලින් ඒ කියන්නේ කවුන්ට් අඩුයි 10ද කියන තර්කයට කලින් එක සංඛ්‍යාවක් අරගෙන කවුන්ට් සමානයි 1 කියලා තියෙනවා. ඊට පස්සේ කවුන්ට් 10ට අඩුද කියලා පරීක්ෂා කරලා ඒකට පිළිතුර ඔවුනම් පුනර්කරණ කාර්යයක් සිදු කරනවා. හොඳින් බලන්න, පුනර්කරණය ඉහළට සම්බන්ධ වෙන්න කලින් කවුන්ට් සමානයි කවුන්ට් දන 1 කියලා ප්‍රොසෙස් එකක් තියෙනව නේද? මෙන්න මෙතන තමයි කවුන්ට් කියන විචල්යයගේ ඉහළ දාන්නේ. එතකොට කවුන්ට් අඩුයි 10ද කියන ප්‍රශ්නයට ඔව් කියලා උත්තර දෙන වාර ගණනක් මේ පුනර්කරණය සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි නිශ්චිත වාර ගණනක් පුනර්කරණය කරන්නේ.
හොඳයි දුවේ පුතේ. ඔන්න අපි දැන් ඉගෙන ගත්තනේ පුනර්කරණ ක්‍රමලේඛයක් වාර ගණන නිශ්චිතව හෝ අවිනිශ්චිතව පුනර්කරණය වෙන්න පුළුවන් කියලා. හැබැයි හොඳින් මතක තියාගන්න ඕනේ පුනර්කරණ වාර ගණන අවිනිශ්චිත නම් පුනර්කරණ තර්කයේදී පරිශීලකයාගෙන් ආදානයක් ලබාගෙන එම ආදානය අනුව තමයි ඊළඟ වටේට යනවාද නැද්ද යන්න තීරණය කරන්නේ. දොළසෙන පිටුවේ තිබ්බේ මතකද? හැබැයි පුනර්කරන වට ගණන නිශ්චිත නම් එතකොට අපි කවුන්ටරයක් ලබාගෙන තර්කය ඒ ගන්න කවුන්ටරේ මත පිටවන්න ඕනේ. ඒ වගේම සෑම වටයකදීම කවුන්ටර් එකේ අගය වෙනස් කරන්නත් ඕනි. ඒක තමයි අපි 17 වෙනි පිටුවේ දැක්කේ. එතකොට සර් මේ නිශ්චිත හා විනිශ්චිත පුනර්කරන වර්ග දෙකම අපි ක්‍රමලේඛවලදී භාවිත කරනවා නේද?
ඔව් මිස්. බලන්නකෝ මේ වෙලා තියෙන වැඩේ හැටි.
මාර වැඩේ නේ උනේ. ඇයි මොකද උනේ? ATM එකට ගියා සල්ලි ගන්න කියලා. මට පොඩ්ඩක් PIN එක පැටදුනා. තුන් පාරක් try කරා. කාඩ් එක හිර වුණානේ. අයියෝ, ඔයා දන්නේ නැද්ද? ATM එකේ වැඩියට PIN එක ඇතුල් කරන්න දෙන්නේ තුන් පාරක්නේ. නැත්තම් කාඩ් එක රඳව ගන්නවානේ.
දැන් මොනා කරන්නද ඉතින්? හෙට බැංකුවට යන්න වෙනවා කාඩ් එක ගන්න.
බලන්න දුවේ පුතේ. ඔයාලා දන්නවා ATM යන්ත්‍රය කියන්නේ ක්‍රමලේඛයක් හා බැඳුණු යන්ත්‍රයක්. ඒකට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන කේතවල ඔය රහස් සංඛ්‍යය පරීක්ෂා කිරීමේදී භාවිත කරලා තියෙන්නේ වාර ගණන නිශ්චිත පුනර්කරණයක්. එතනදී අපි වැරදියට PIN අංකය ඇතුල් කරන වාර ගණන කවුන්ට් කරනවා. අපි කලින් කතා කළා වගේ අර කවුන්ටර් එකක් භාවිත කරනවා කියලා මම කිව්වේ.
එතකොට සර් පුනර්කරණය ගැන අපේ දුවල පුතාලා තව මොනවද දැනගන්න ඕනේ?
ඔන්න අම්මා කෙනෙක් දරුවට බත් කවනවා. හොඳට බත් ටික අනලා බත් ගුලි එකින් එක කවනවා. එතකොට බත් කවනවා කියන්නේ පුනරාවර්තව සිදුවන කාර්යයක් නේද?
ඔව් ඉතින්. බත් කටවල් ගොඩාක් කවනවනේ. බත් අනනවා, කවනවා, අනනවා, කවනවා.
හරි. ඔය පුනර්කරණ කාර්යය නවතින්නේ මොන වෙලාවේද?
දරුවගේ බඩ පිරුණු විට. ඒ කියන්නේ බඩ පිරෙන තෙක් අම්මා දරුවට බත් කවනවා. ඔන්න දුවේ පුතේ හොඳින් අහගන්න මේ වගන්තිය. අම්මා දරුවගේ බඩ පිරෙන තෙක් බත් කවයි.
කොහොමද මිස් ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ?
Mother feeds child until his belly is full.
හරි. බලන්න ඉංග්‍රීසි වාක්‍යයේ until කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ tek කියන අර්ථයනේ. එතකොට අම්මා පුනරාවර්තව බත් කවන්නේ බඩ පිරෙන tek until. බලන්න දුවේ පුතේ 14 වෙනි පිටුවේ සංඛ්‍යා සමූහයක එකතුව සොයන වෙලාවේ ව්‍යාජකේතය ඒ වචනය භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ මුලින්ම total සමානයි බිඳුව කියලා තියෙනවා. ඊට පස්සේ repeat කියන වචනයෙන් ඔන්න පුනර්කරණය ආරම්භ කරනවා. දැන් බලන්න දුවේ පුතේ repeat කියන වචනයට පොඩ්ඩක් ඉදිරියට වෙන්න වගන්ති දෙකක් ලියලා තියෙනවා. ඒ තමයි පුනරාවර්ත කාර්යයන් දෙක. එතන කියලා තියෙනවා n කියලා විචලනයකට සංඛ්‍යාවක් අරගන්න. Read number as n. ඊට පස්සේ එක total කියන විචලනයට එකතු කරගන්න කියලා. ඉතින් ඔය කාර්යයන් දෙක සංඛ්‍යා ඉවර වෙනතෙක් සිදු වෙනවා. Until numbers are over කියන්නේ තියෙන්නේ. අවසානයේදී display total කියන වගන්තිය නිසා පුනර්කරණය අවසන් වුණාම එකතුව display වෙනවා. ඔන්න until කියන වචනය භාවිත කරලා අපි පුනර්කරණයක් දැන් තේරුම් ගත්තා.
එතකොට සර් අපි පුනර්කරණයක් ගොඩනගනකොට until කියලාද භාවිත කරන්නේ?
Until කියලා භාවිත කරන්නත් පුළුවන්. ඒක එක විදියක්. ඇයි තව while කියලා භාවිත කරන්නත් පුළුවන්. දැන් මිස් අපිට බැරිද කලින් කියපු වාක්‍ය ඒ කියන්නේ අම්මා දරුවගේ බඩ පිරෙන තෙක් බත් කවයි කියන වාක්‍ය එතනදි තෙක් කියලානේ කිව්වේ. මොකද මිස් while කියන වචනේ තේරුම?
While කියන්නේ අතරතුර කියන අදහසනේ.
එතකොට අම්මා දරුවගේ බඩ පිරෙන තෙක් බත් කවයි කියන එක අතරතුර කියලා වචනේ දාලා කියන්න බැරිද?
බලමු. අම්මා දරුවට හැබැයි පොඩි වචනයක් වෙනස් කරන්න වෙනවා වගේ.
මොකද්ද
බඩ පිරෙන කියන වචනේ තියාගෙන අතරතුර කියන අදහස ගන්න බෑ මෙහෙමනම් පුළුවන් අම්මා දරුවට බඩගිනි අතරතුර බත් කවයි කියලා
හරියටම හරිමි ඕක තමයි අපටත් පුනර්කරණවලදී වෙන්නේ පුනර්කරණ වයිල් වලින් ලියන්නත් පුළුවන් අන්තිම වලින් ලියන්නත් පුළුවන් ඒ කියන්නේ ඕනෑම පුනර්කරණයක් වයිල් වලින් ලියන්නත් පුළුවන් අන්තිම වලින් ලියන්නත් පුළුවන් තර්කයේ විරුද්ධාර්ථයට පෙරලලා ඕනෑම වයිල් පුනර්කරණයක් අන්තිම වලට හරවන්නත් පුළුවන් ඒ වගේම ඕනෑම අන්තිම පුනර්කරණයක් වයිල් වලට හරවන්නත් පුළුවන්
එතකොට අපි මේ දරුවන්ට කියලා දෙන්නද විභාගයේදී කොහොමද වයිල්ද අන්ටිල්ද කියලා හොයාගන්නේ කියලා.
ඔව් මිස්. ව්‍යාජ කේතයක නම් ඉතින් මේක හොයාගන්න හරිම ලේසියිනේ. ඇයියේ? වයිල් නම් වයිල් කියන වචනේ තියෙනවා, අන්ටිල් නම් අන්ටිල් කියන වචනේ තියෙනවා.
ඒත් ගැලීම් සටහනක් සඳහා ව්‍යාජ කේතයක් ලියන්න වුණොත්, ඒ කියන්නේ ගැලීම් සටහනක ඒක හඳුනගන්නේ කොහොමද?
ඒක හරිම ලේසියි. මම ලේසිම විදිය කියන්න. ගැලීම් සටහනක අවසානය කියන සංකේතය හොයාගන්න. ඒ අවසානය තියෙන්නේ පුනර්කරණ තර්කයේ යස් කියන පැත්තෙන් නම්. ඒ ගැලීම් සටහන අන්ටිල් වර්ගයේ. මම ආයෙත් කියන්න පුනර්කරණයක අවසානය කියන සංකේතය හොයාගන්න. ඒ අවසාන සංකේතයේ තියෙන්නේ පුනර්කරණ තර්කයේ යස් කියන පැත්තෙන් නම් ඇඳලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම අන්ටිල් වර්ගයේ ගැලීම් සටහන. හැබැයි අවසානය කියන සංකේතය නෝ පැත්තෙන් ඇඳලා තියෙනවා නම් අන්න ඒක වයිල් වර්ගයේ ගැලීම් සටහන.
හොඳයි දරුවනේ අපි බලමු දැන්. ඔයාලා පෙළ පොතේ 12 වෙනි පිටුව පෙරලා ගන්නකෝ. එතන තියෙන ගැලීම් සටහනේ තවත් සංඛ්‍යාවක් තිබේද? කියන්නේ පුනර්කරණ තර්කය. ඒකේ ඔව් යන පැත්ත උඩට ගමන් කරනවා. ඒ කියන්නේ පුනර්කරණ පැත්ත. නැත යන පැත්ත එකතුව ප්‍රතිදානය කරලා අවසන් වෙනවා. ඒ කියන්නේ නැත පැත්තෙන් ඉවර වෙනවා. එහෙනම් මේ ගැලීම් සටහන වයිල් වර්ගයේ එකක්. අපි තව තැනක් බලමුද? 16 වෙනි පිටුවේ පළමු ගැලීම් සටහන බලමුකෝ. එතනදී දුවේ පුතේ ඔයාලට පේනවා ඩයමන්ඩ් හැඩතල දෙකක් තියෙනවා. ඒ දෙකේම එක ගැලීමක් උඩට ගමන් කරනවා. එහෙම නේද? ඒ කියන්නේ පුනර්කරණ දෙකක් අඩංගු වෙනවා කියන එක. බලන්න ජලය උණු වී ඇද්ද යන තර්කයේ අවසානය යන පැත්තට ඔව් කියලයි ඉව තියෙන්නේ. ඒ කියන්නේ පළමුව මුණ ගැසෙන පුනර්කරණය අන්ටිල් විදිහට ඇඳලා තියෙන්නේ. සීනි අවශ්‍යද කියන තර්කයේ අවසානය නැත පැත්තට තමයි තියෙන්නේ. ඒ කියන්නේ වයිල් වර්ගයෙන් තමයි දෙවන පුනර්කරණය ඇඳලා තියෙන්නේ. සර්
බලන්න දුවේ පුතේ 17 වෙනි පිටුවේ තියෙන ගැලීම් සටහන. එතන ඩයමන්ඩ් හැඩතල දෙකක් තියෙනවා ගැලීම් සටහන ඇතුලේ. එතකොට එතනක් තියෙන්නේ පුනර්කරණ දෙකක්ද බලන්න දුවේ පුතේ ඩයමන්ඩ් හැඩය අපි භාවිත කරන්නේ පුනර්කරණ වලට විතරක්ම නෙමෙයි නේද පසුගිය සතිය අපි කතා කළා වරණයක් සඳහාත් අපි ඩයමන්ඩ් හැඩය භාවිත කරනවා කියලා ඒත් කොහොමද හරියටම හොයාගන්නේ ඒක වරණයක්ද පුනර්කරණයක්ද කියලා ඒකත් හරිම ලේසි ඩයමන්ඩ් හැඩේ ඔව් ගැලීමයි නැත ගැලීමයි ඉදිරියේ කොහේ හරි තැනක සම්බන්ධ වෙනවා නම් එතන තියෙන්නේ වරණයක්. ඒ කියන්නේ if then else භාවිත කරලා ලියන්න ඕනේ. ඩයමන්ඩ් හැඩයක ඔව් ගැලීමයි නැත ගැලීමයි ආයේ කවදාවත් මුණ ගැහෙන්නේ නැත්නම් ඉතින් පුනර්භවයක තම නෑ නෑ පුනර්කරණයක් තමයි. ඔන්න දුවේ පුතේ මතක තියාගන්න ගැලීම් සටහනක ඩයමන්ඩ් හැඩය තියෙනවා නම් එක්කෝ වරණයක් නැත්නම් පුනර්කරණයක්. හැබැයි වරණයක් නම් ඔව් ගැලීමයි නැත ගැලීමයි කොහේ හරි එකට මුණ ගැහෙන්න ඕනේ. හැබැයි ඔව් ගැලීමයි නැත ගැලීමයි කවදාවත් මුණ ගැහෙන්නේ නැත්නම් ඒක පුනර්කරණයක් තමයි. හොඳයි බලන්න දුවේ පුතේ. පෙළ පොතේ count අඩුයි 10 කියන diamond හැඩය ඒකේ නැත කියන ගැලීම තමයි අවසානයේ පැත්තට යන්නේ. ඔව් කියන ගැලීම තව පැත්තකට යනවා. ඒත් ඒ ගලා යාම් දෙක ආයෙත් එකිනෙක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන තියෙන්නේ පුනර්කරණ තර්කය. ඒ වගේම තව පහළ තියෙනවා n අඩුයි min කියලා විචල්‍යයක්. ඒ කියන්නේ n min කියන විචල්‍යයට අඩුද කියලා නැවත ඩයමන්ඩ් එකක් හඳලා තියෙනවා. බලන්න මේකේ ඔව් කියන දිශාව min සමානයි n කියලා ගමන් කරනවා. ඒ වගේම නැත කියන දිශාව යම් පැත්තකට ගමන් කරනවා. හැබැයි මේ ඔව් කියන දිශාවයි නැත කියන දිශාවයි ඔයාලට පේනව එක තැනකදී නැවත මුණ ගැහෙනවා. එහෙනම් දුවේ පුතේ මේක වරණයක්. පුනර්කරණයක් නෙමෙයි. එහෙනම් මේකේ පළවෙනි ඩයමන්ඩ් හැඩේ පුනර්කරණයක් දෙවන ඩයමන්ඩ් හැඩේ වරණයක් විදිහට අපිට හඳුරගන්න පුළුවන්.
ඔන්න දුවේ පුතේ අපි දැන් පුනර්කරණය ගැන සාකච්ඡා කළා. අපි මේ ගැන නැවතත් 2020 පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයත් සමඟ මතක් කරගන්නවා තව ටික වෙලාවකින්. සර් අපි පසුගිය සතියේ කියලා දුන්නනේ පැස්කල් භාෂාවතර විචල්‍යයන් ගැන. ඒ වගේම විචල්‍යයක් ලබා ගන්න වෙලාවේදී වා කියලා පටන් ගන්න ඕනෙත් කියලා කිව්වනේ. එතකොට a කියලා ඉන්ටිජර් වර්ගයේ විචල්‍යයක් ඕනි නම් වා a colon integer semicolon කියලා ලියනවා කියලත් අපේ දුබල පුතාලා මේ වෙනකොට දන්නවා. ඉතින් සර් ප්‍රෝග්‍රෑම් එකක් සඳහා අපේ පුතෙකුට විචලන 12ක් ගන්න ඕනි වෙලා. ඉතින් එයා වා a, b, c, d ඔය ආදී විදිහට l දක්වා colon integer semicolon කියලා ලියලා තියෙනවා. මේකට වෙනත් ක්‍රමයක් තියෙනවද සර්?
ඔව් මිස්. දුවේ පුතේ පොඩ්ඩක් පෙරලා ගන්නක බලන්න ඔයාලගේ පොතේ 36 වෙනි පිටුවට අපිට විචල්‍යයන් එකක් දෙකක් ගන්න වෙලාවකට ඔය කිව්ව ක්‍රමවේදය හරි. නමුත් සමහර ක්‍රමලේඛවල අපිට සිද්ධ වෙනවා විචල්‍යයන් විශාල ප්‍රමාණයක් ගන්න. සමහර වෙලාවට විචල්‍යයන් 100ක් 200ක් වුණත් ගන්න අවස්ථා අපිට ක්‍රමලේඛවල එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක අපි මෙතෙක් ඉගෙනගත්ත ක්‍රමවේදය යටතේ විචල්‍යයක් හඳුන්වා දෙන එක එතරම් ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා තමයි ඔයාලගේ පුතේ 36 වෙනි පිටුවේ තියෙනවා අරාව භාවිතය කියන මාතෘකාවක්. ඉතින් මෙන්න මේ අරාවක් භාවිත කරලා අපිට පහසුවෙන්ම පුළුවන් එකම නමින් විචල්‍යයන් කිහිපයක් හඳුන්වා දෙන්න. ඉතින් ඒක ඉතාම පහසුයි. ඉතින් අර මිස් කිව්වා වගේ දැනට ඔය අපේ පුතා කරලා තියෙනවා කියන්නේ මෙන්න මේ 37 වෙනි පිටුවේ මුල තියෙනවා වගේ වා p, q, r, s, t integer කියලා විචල්‍යයන් පහක් හඳුන්වා දෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රමවේදය තමයි ඔය මිස් කියපු විදිහට ඒ පුතා a, b, c, l වෙනකන් හඳුන්වා දෙලා තියෙනවා. නමුත් මේක මීට වඩා පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් එතෙන්දි තමයි අපි අරාවක් කියන්නේ ප්‍රයෝජනෙට ගන්න. ඉතින් අපි මෙතන වලගේ ටෙක්ස්ට් බුක් එකේ දක්වලා තියෙනවා මේ ඒකමාන අරාවක් කොහොමද අර්ථ දක්වන්නේ කියලා. එක තියෙන පුතේ 37 වෙනි පිටුවේ අවසාන හරියට වෙන්න. බලන්නකො මාතෘකාව ඒකමාන අරාවක් අර්ථ දක්වීම කියලා තියෙනවා. ඉතින් එතන තියෙනවා මේ අපි පුරුදු විදිහට වා කියන වචනය මෙතෙන්දී භාවිත කරනවා. හැබැයි අර විචල්‍යයක නමක් යදුවට පස්සේ අපි කෝලන් එකක් දාලා array කියලා වචනයක් ලියන්න ඕනේ. එතකොට මේ array කියන වචනෙන් පස්සේ කොටුවරහනක් ඇතුළ අපි ලියන්න ඕනේ අපිට විචල්‍යයන් කීයක් අවශ්‍යද කියලා. ඉතින් ඒක ලියන්නේ ටිකක් අමුතු විදිහකට. ඔයාලට පේනවද මේ පොතේ මෙතන ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා වා මාක්ස් කෝලන් කියලා. ඉතින් වා මාක්ස් කියන්නේ මේ වේරියබල් එකේ නම නැත්නම් මේ විචලනයේ නම තමයි මාක්ස් කියන්නේ. එතකොට ඉන්පසුව ඒක හඳුන්වා දෙලා තියෙනවා ඒක ඇරේ වර්ගයේ වේරියබල් එකක් කියලා. එතකොට කොටුවරහන් ඇතුලේ තියෙන්නේ බිඳුවේ සිට 9 දක්වා of integer කියලා. මාක්ස් වලට අදාළව විචලනයන් 10ක් නිර්මාණය වෙනවා. හැබැයි මෙතෙන්දී ඔයාලා මතක තියාගන්න ඕනේ එහෙම නිර්මාණය වෙන විචලනයන්ගේ නම මොකද්ද කියලා. එතකොට පුතා මෙතන නම නිර්මාණය වෙන්නේ මාක්ස් කියලා තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි ඔය මාක්ස් කියන නමත් එක්ක මාක්ස් බිඳුව, මාක්ස් 1, මාක්ස් 2, මාක්ස් 3, මාක්ස් 9 ඔයන আদি වශයෙන් විචලනයන් 10ක් තමයි මෙතනදී නිර්මාණය වෙන්නේ. ඒක මට හිතෙන්නේ ටිකක් ගැටලු සහගත ඇති. අපි පොඩි උදාහරණයක් බලමු. බලන්නකො පුතේ 38 වෙනි පිටුව ඒකමාන අරාවක ලක්ෂණ කියන මාතෘකාවක් තියෙනවා. එතන පැහැදිලි කරලා තියෙනවා ඔය විදිහට අපි ගන්න අරාවක විචලනයන් කොහොමද හැදෙන්නේ කියලා. බලන්න එක array name කියලා තැනක් තියෙනවා. ඒ array එකේ නම තමයි m. හොඳින් බලන්න ඔය m කියන අක්ෂරය හැම විචලනයකම මුලින් සඳහන් වෙලා තියෙනවා. හැබැයි කොටු හරන්මද index එකක් සුචිකරණයක් සඳහන් වෙනවා. එක බිඳුවෙන් පටන් අරන් 4 දක්වා වෙනස් වෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන විචලනයන් පහක් නිර්මාණය වෙනවා. කොහොමද m0 m1 m2 m3 m4 කියලා. ඉතින් මේ විදිහට අරාවක් ආකාරයට විචලනයන් නිර්මාණය වෙන නම් අපි මොකද්ද ලියන්න ඕනේ වගන්තිය? ඒක එතනින් පහළ උදාහරණයට දෙපෙන්නලා තියෙනවා. වා m colon array කොටුවරහන් මැද බිඳුව ඩබල් ඩොට් තියලා 4 කියලා ලියනවලා of integer කියලා ලියලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ආකෘතිය මතක තියාගන්න. මේ ආකෘතියේ වෙනසකට තියෙන්නේ අර array කියන වචනේත් එක්ක ඔයාලට ඕනි කරන අංකණය නැත්නම් index එක නිවැරදිව සඳහන් කරන්න ඕනේ. එතකොට තමයි ඒ index එකට යටත්ව අරාවන් එකකට වැඩි ප්‍රමාණයක් එක වගන්තියකින් ඔයාලට නිර්මාණය කරගන්න හැකියාව ලැබෙන්නේ.
ඔන්න දුවේ පුතේ අපි දැන් ඔයාලගේ පෙළ පොතේ පළමුවන ඒකකය පිළිබඳව විශේෂ කරුණු බොහෝමයක් දින 3ක් පුරාවටම සාකච්ඡා කළා. ඉතින් දැන් අපි බලමුද පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක එම ඒකකයෙන් අහලා තියෙන ප්‍රශ්න වලට ඔයාලට නිවැරදිව පිළිතුරු සපයන්න පුළුවන් වේද කියලා.
හොඳයි දුවේ පුතේ. අපි දැන් බලමු අපොස සාමාන්‍ය පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ආසන්නතම වර්ෂය, ඒ කියන්නේ පසුගිය වර්ෂය 2020 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය අරගෙන ඒකේ තියෙන මේ ඒකකයට දාලා ප්‍රශ්නවලට අපිට පිළිතුරු ලියා ගන්න පුළුවන්ද කියලා. එහෙමනම් මෙම ප්‍රශ්න පත්‍රයේ බහුවන ප්‍රශ්නවල 37 වෙනි ප්‍රශ්නයේ ඉඳන් අපිට ක්‍රමලේඛ හා සම්බන්ධ අපි මේ ඉගෙනගත්ත විෂයට අදාළ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි ඒක කොහොමද පිළිතුරු හොයාගන්නේ කියලා බලමු. හොඳයි දුවේ පුතේ. බලන්නකෝ 37 වෙනි ප්‍රශ්නේ. හැබැයි මේ 37 වෙනි ප්‍රශ්නේ මට පළමුවෙන්ම දෙයක් කියන්න තියෙනවා. පොඩි වැරද්දක් තියෙනවා. අපි ඒක මුලින්ම හදාගමු. ඒකේ 7 වන වගන්තියේ until count වැඩි බිඳුව කියන එක until count අඩුයි බිඳුව කියලා වෙනස් කරගන්න. එතන තියෙන්නේ greater than mark එක, ඒක less than mark එක කරගන්න කියලා මම කියන්නේ. හොඳයි. අපි දැන් බලමු මේ වගේ ප්‍රශ්නයකට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. වලට විභාගයේදී ව්‍යාජ කේතයක හෝ පැස්කල් කේතයක ප්‍රතිදානයක් අහන වෙලාවක ඒක කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේ වගන්ති එකින් එක කියවමින් එම වගන්ති හරහා විචලනයන්ට සිදුවන වෙනස් වීම සියල්ල කොළයක සටහන් කරගන්න එක. එතකොට ඔයාලට ඉතාම පහසුවෙන් අවසාන ප්‍රතිඵලය සොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ වගන්ති දෙක තුල ඔයාලට පේනවා සම් සහ කවුන් කියලා විචල්යන් දෙකක් විටින් විට වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වෙනස් වීම තමයි අපි හඳුනා ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි වගුවක් පාවිච්චි කරමු. එතකොට වගුවේ තීරු හතරක් අපි ඇතුළත් කරනවා. එහෙනම් ලියා ගන්න බලන්න කඩදාසියක් අරගෙන පළවෙනි තීරුව සම් කියලා අපි ලියාගමු. දෙවන තීරුව කවුන් කියන විචල්නයට අපි ගමු කවුන් කියලා ලියාගන්න. දෙවපතේ තුන්වෙනි තීරුව අපි ලියාගමු මේ පුනර්කරණයේ තර්කය. ඒ කියන්නේ අපි වෙනස් කරගත්ත කවුන් අඩුයි බිඳුව කියලා. හතරවෙනි තීරුව අපි මේකේ ප්‍රතිදානයට ලබාගමු. ප්‍රතිදානය තමයි ඩිස්ප්ලේ සම් කියන එක. හොඳයි මම ආයෙත් කියන්නම්. ඔන්න ඔයාලගේ වගුවක් ඇඳලා තියෙනවා. පළවෙනි තීරුව සම්, දෙවෙනි තීරුව කවුන්, තුන්වෙනි තීරුව කවුන් අඩුයි බිඳුව, හතරවෙනි තීරුව ඩිස්ප්ලේ සම්. දැන් දුවේ පුතේ මෙහෙමයි මේ වගේ ව්‍යාජ කේතයක් අපි කියවන්නේ. අපි ඇඟිල්ල තියාගමු පළවෙනි වගන්තියට. ඒ කියන්නේ බිගින් කියන තැනට. ඔයාලා දන්නව එතන අදහස ව්‍යාජ කේතය ආරම්භ වෙනවා කියන එකනේ. හරි. එහෙමනම් අපි ඊළඟ වගන්තියට යමු. සම් සමානයි බිඳුවයි. ඒ කියන්නේ සම් කියන විචල්‍යයගේ බිඳුවයි. එහෙනම් අපි වගුවේ සටහන් කරමු සම් කියන පළවෙනි තීරුවේ බිඳුව සටහන් කරමු. හොඳයි. අපි යමු දෙවන වගන්තියට. කවුන්ට් සමානයි 5යි. එහෙනම් අපි වගුවේ කවුන්ට් කියන තීරුවේ 5 ලියාගමු. ඊළඟ වගන්තියේ තියෙන්නේ රිපීට් කියන වචනේ. අපි දන්නවා රිපීට් කියන තැනින් කියන්නේ පුනර්කරණයක් ආරම්භ වෙනවා කියලා. එහෙමනම් ඒ රිපීට් කියන වචනෙට මදක් ඉදිරියෙන් ඔයාලට පේන වගන්ති දෙකක් ලියලා තියෙනවා. මුන් ඔය වගන්ති දෙක තමයි පුනරාවර්තව සිදුවන කාර්යයන්. එහෙනම් එකේ පළවෙන කාර්යය කියලා තියෙනවා සම් කියන විචල්‍ය මෙන්න මේ විදිහට වෙනස් වෙනවා කියලා. කොහොමද වෙනස් වෙන්නේ? කවුන්ට් කියන විචල්‍යයගේ වර්ග වෙලා දැනට තියෙන සම්ට එකතු වුනහම අලුතින් සම්ගේ අගය ප්‍රතිනිර්මාණය වෙනවා කියලා. එහෙනම් අපි ඒ අනුව දැන් බලමු කවුන්ගේ වර්තමාන අගය කීයදුවේ පුතේ? 5යි. එහෙනම් 5 * 5 = 25යි. සම්ගේ දැන්ට අගය බිඳුවයි. එහෙනම් 25ට බිඳුවක් එකතු කරාම සම්ගේ අලුත් අගය 25යි. එහෙනම් අපි වගුවේ දෙවන පේරී සම් තීරුවට අදාළව ලියාගමු 25යි කියලා. හරි. ඔයාලට පේනවා දැන් සම් තීරුව බිඳුවේ ඉඳන් 25ට වෙනස් වෙලා තියෙනවා. හොඳයි. ඊළඟ වගන්තිය කියවන්න. ඊළඟ වගන්තිය තියෙන්නේ කවුන් ගෙන් එකක් අඩු කරාම කවුන්ට සමානයි කියලා. එහෙනම් කවුන් ගේ දැන් අගේ 5යි. එහෙනම් 5න් එකක් අඩු කරාම 4යි. එහෙනම් අපි දෙවන තීරුවේ ලියාගමු කවුන් ගේ නව අගය කීයද? 4යි කියලා. හොඳයි දුවේ පුතේ. ඔන්න අපි දැන් පළවෙනි වටේ අවසානයේදී until කියන තර්කයට ඇවිල්ලා තියෙනවා. දැන් අපි කවුන් කියන දන්ට ආදේශ කරගමු කවුන් ගේ අලුත් මගේ 4යි කියලා. එහෙනම් මොකද තර්කයේ ඉන්නේ? 4 බිඳුවට වඩා අඩුවන තෙක් මේ වැඩේ කරන්න. එහෙනම් 4 බිඳුවට අඩුද? නෑ. එහෙනම් තාම තර්කයේ මුණ ගැහිලාද? නෑ. එහෙනම් මේක until වර්ගයේ තර්කයක්. තර්කයේ මුණ ගැහෙන තෙක් තමයි මේක පුනර්කරණය වෙන්නේ. ඒ නිසා මේ තර්කයේ තාමත් මුණ ගැහෙන්නේ නැති නිසා අපි දෙවෙනි වගන්තියට යනවා. ඒත් එක්කම අපි තුන්වෙනි තීරුව ලියා ගන්නවා නෝ කියලා. ඒ කියන්නේ තර්කයේ තාම මුණ ගැහිලා නැහැ. රයිට්. දැන් අපි ඉන්නේ දෙවෙනි වටේ. දැන් රිපීට් වලට පස්සේ තියෙනවා කවුන්ට් වර්ග කරමු. කවුන්ට් ගලුත් අගය කීයද? 4යි. එහෙනම් 4 වරක් 4 16යි. අපි 16 එකතු කරමු සම්ගේ අලුත් අගයට. ඒ කියන්නේ 25ට. එහෙනම් 16ට එකතු කරනවා කීයද? 25ක්. එතකොට සම්ගේ අලුත් අගය පුතා ලියා ගන්න පළවෙනි තීරුවේ 41යි කිය. හරි. දැන් නැවතත් කවුන්ට් ගෙන් එකක් අඩු කරමු. එහෙනම් කවුන්ට් ගෙන් එකක් අඩු කරාම කීයද? 3යි. දැන් දෙවෙනි වටේ අවසානයේදී until කියන තර්කය අපි පරීක්ෂා කරලා බලමු. කවුන්ට් ගේ අලුත් මගේ කීයද? 3යි. 3 බිඳුවට අඩුද? නෑ. එහෙනම් තාමත් තර්කයේ මුණ ගැහුණද? නෑ. එහෙනම් තුන්වෙනි තීරුවේ no කියලා නැවතත් ලියා ගන්න. එයාගෙන අපි තුන්වෙනි වටේ සඳහා දැන් සූදානම්. න තුන්වෙනි වටේ කවුන්ට් වර්ග කරමු. 3 වරක් 3 9යි. සම්ට එකතු කරමු. 41යි 9යි 50යි. එහෙනම් සම් තීරුවේ අලුත් අගය ලියාගන්න කීයද? 50යි කියලා අලුත් වෙනවා. ඒ වගේම තුන්වෙනි පුනර්කරණයේදී කවුන්ට් ගගයකින් අඩු වෙනවා 2යි කියලා කවුන්ට් ගගය වෙනස් කරගන්න. දැන් අපි 2 ආදේශ කරලා බලමු තර්කයට. Until 2 බිඳුවට අඩුද නැවතත් අපිට නෝ කියලා ලැබෙනවා. තාමත් අපිට තර්කයේ මුණ ගැහිලා නැහැ. ඒ නිසා අපි නැවතත් ඊළඟ වටේට යනවා. දැන් අපි 4 වෙනි වටේ ඉන්නේ. එහෙනම් 4 වෙනි වටේදී කවුන්ට් වර්ග කරමු. 2 වරක් 2 4යි. 4 එකතු කරමු 50ට. එහෙනම් කීයද? 54යි. එහෙනම් සම් ගැලුත් වගේ කීයද? 54යි කියලා සම් තීරුවේ ලියාගන්න. ඊළඟ පුතා ඊළඟ වගන්තියෙන් කවුන්ට් ගගයකින් අඩු කරමු. 2 තිබුණු කවුන්ට් ගගය දැන් 1ක් බවට පත් කරනවා. දැන් අපි කවුන්ට් කියන තැනට එක ආදේශ කරලා බලමු තර්කය කොහොමද කියලා. 1 බිඳුවට අඩුද? ආයිත් අපිට නෝ කියලා ලැබෙනවා. එහෙනම් දැන් අපිට ඊළඟ වටේට යන්න පුළුවන්. එහෙනම් පස්වන වටේ අපි දැන් ඉන්නේ. එහෙනම් ඒකෙදී අපි නැවතත් 1 වර්ග කරමු. 1 වරක් 1 1යි. එහෙනම් සම්ට එකතු කරනවා 54 එකයි කීයද? 55. එහෙනම් සම් තීරුවේ අලුත් අගය කීයද දැන්? 55යි. දැන් අපි කවුන්ට් ගෙන් එකක් අඩු කරමු. එහෙනම් 1න් එකක් අඩු කරාම කීයද? 0යි. හොඳයි. අපි අන්ටිල් තර්කයේ ගාවට ගිහිල්ලා බලමු. බිඳුව බිඳුවට අඩුද? නැවතත් අපිට නෝ කියලා ලැබෙනවා. එහෙනම් තාමත් තර්කයේ මුණ ගැහුණද? නැහැ. ඒ නිසා අපි ඊළඟ වටේට යනවා. ඊළඟ වටේදී අපි නැවතත් බලමු. කවුන්ට් ගගේ බිඳුවයි. එහෙනම් බිඳුව ගුණ කිරීම බිඳුව කියන්නේ බිඳුවයි. ඒක 55ට එකතු කරාම නැවතත් අපිට ලැබෙන්නේ 55ම තමයි. එහෙනම් සම් කියන තීරුව ලියා ගන්න 55යි කියලා. ඒ වගේම කවුන්ට් කියන බිඳුවෙන් එකක් අඩු කරමු. දැන් ඔන්න කවුන්ට් ගගේ කීයද? ඍණ 1යි. දැන් මේ පුතේ ඍණ 1 අපි ආදේශ කරමු until තර්කයේ ගාවට. ඍණ 1 බිඳුවට අඩුද? අන්න දැන් අපිට ඔව් කියලා උත්තරයක් ලැබෙනවා. එහෙනම් අපි තුන්වෙනි තීරුව ලියා ගමු මොකද්ද? years කියලා. දැන් අපිට තර්කයේ මුණ ගැහුණා. ඒකනේ අපිට years කියලා ආවේ. එහෙනම් දැන් මේ පුනර්කරණය මෙතනින් එහාට ධාවණය වෙන්නේ නැහැ. එහෙම නේද? ඒ නිසා අපි මෙතනින් පුනර්කරණය නවත්තලා ඊළඟ වගන්තියට යමු. පහලින් පෙන්නනවා දැන් ඩිස්ප්ලේ කරන්න සම්ගයගේ වගුවදේ හොඳින් බලන්න සම්ගයගේ 55ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි 4 වෙනි තීරුවේ ලියාගමු ඩිස්ප්ලේ සම් කියන දැන් ප්‍රතිදානය කීයද? 55යි කියලා. ඔන්න අපිට පිළිතුරක් ලැබිලා තියෙනවා. මේ ව්‍යාජකීයතේ අවසාන ප්‍රතිදානය කීයද? 55යි. ඉතින් ඒකට උත්තරේ 4 වෙනි පිළිතුර. නම් 34ට 4 වෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. අපි බලමු එහෙනම් 38 වෙනි ප්‍රශ්නය. අන්න 38 වෙනි ප්‍රශ්නයේදී මේ පුතේ අහන්නේ අරාවක් ගැන. අපි අරාවන් ගැන අද දවසේ සාකච්ඡා කරා. අපි බලමු මේ අරාව M කියලා අරාවක් කියලා පෙන්නනවා. ඒකේ බලන්න ගණන් කරලා කොටු කීයකට බෙදලා තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඒ කියන්නේ අරාවේ අවයව කීයද? 8යි. ඒ නිසා A කියන වගන්තිය කියනවා අරාවේ දිග 8යි කියලා. එහෙනම් A කියන වගන්තිය ගාවෙන් පොඩි හරියක් දාගන්න. ඒ කියන කතන්දරේ හරි. ඊට පස්සේ B කියන වගන්තිය කියනවා M ගේ පස්වන අවයවයේ යගේ 50යි කියලා. කොහමද මේ පුතේ මේක පස්වන අගේ හොයන්නේ? ඔයාලා දන්නව අරාවක ඉන්ඩෙක්ස් එක බිඳුවෙන් තමයි ආරම්භ වෙන්නේ. එහෙනම් අපි පළවෙනි කොටුව ගාව උඩින් පැන්සිලෙන් ලියාගමු බිඳුව. ඊළඟ එක 1, ඊළඟ එක 2, ඊළඟ කොටුව 3, 50 ගාව 4, 60 ගාව 5, 70 ගාව 6, 80 ගාව 7. ඒ අනුව දැන් බලන්න M5 කියන්නේ 60 කියන අවයවය. හැබැයි අපේ ප්‍රශ්න පිළිතුරු පත්‍රයේ කියන්නේ M5 කියන්නේ 50 කියලා. එහෙනම් ඒ අවයවය වැරදි අවයවයක්. එහෙනම් පොඩි වැරද්දක් දාගන්න. බලමු C කියන වගන්තිය ගැන. M ගේ පළවන අවයවයට M ගේ තුන්වන අවයවය එකතු කරාම අගේ 60යිලු. බලමු හරිද කියලා. මොකද දුවේ පුතේ M ගේ පළවන අවයවය? M ගේ පළවන අවයවය කියන්නේ කීයද? 20. එම්ගේ තුන්වන අවයවය හොයලා බලන්න දැන්. එම්ගේ තුන්වන අවයවය කියන්නේ කීයද? 40. එහෙනම් 40යි 20යි කීයද? 60යි. එහෙනම් අපේ C කියන ප්‍රකාශය නිවැරදි. එහෙනම් අපිට 38 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට 2 බාර ගන්න පුළුවන්. A හා C පමණක් නිවැරදි කියන පිළිතුර. හොඳයි දුවේ පුතේ. අපි යමු 39 වෙනි ප්‍රශ්නය ගැන පොඩ්ඩක් කතා කරන්න. 39 වෙනි ප්‍රශ්නයේ අර විදිහටම ගැලීම් සටහනක් දීලා ඒකේ ප්‍රතිදානය කීයද කියලා තමයි අහන්නේ. ඉතින් ගැලීම් සටහනක් කියවන වෙලාවෙත් අර විදිහටම ඒ තුළ වෙනස් වෙන විචල්යන්ගේ අගයන් වගුවක සටහන් කරගත්තොත් තමයි ඒක අපිට පහසුවෙන්ම ප්‍රතිදානය හොයන්න පුළුවන් වෙන්නේ. හොඳින් බලන්න ඔයාලට දීලා තියෙන ගැලීම් සටහනේ විචල්යන් කීයක් තියෙනවා වගේ පේනවද? ඔයාලට පේනවා ඒක ඇතුලේ නම් කියන විචල්යක් තියෙනවා. ඒ වගේම කවුන්ට් කියන විචල්යක් තියෙනවා. ANS කියන විචල්යක් තියෙනවා. එහෙනම් අපි ඔය විචල්යන් තුන සඳහා තීර තුනක් ගමු. නම්, කවුන්ට්, ANS කියලා. හරි. දැන් අපි කලින් වගේම මේ ගැලීම් සටහනේ සංකේත වලට ඇඟිල්ල තියාගෙන මේක කියවමු. මුලින්ම කියනවා ආරම්භයට පස්සේ නම් කියවන්න කියලා. ප්‍රශ්නේ දීලා තියෙනවා නම් සමානයි 5යි කියලා. එහෙනම් අපි නම් කියන තීරුවේ 5යි කියලා ලියාගමු. ඊට පස්සේ ප්‍රොසෙස් කොටුවක් ඇතුලේ ඔයාලට පේනවා කවුන්ට් 1යි ANS 1යි කියලා. එහෙනම් ඒ දෙක අපි වගුවේ සටහන් කරගමු. කවුන්ට් කියන විචල්යාගේ 1යි ANS කියන විචල්යාගේත් 1යි. දැන් අපි පුනර්කරණය තුට ප්‍රවේශ වෙනවා. එතන අපිට කියනවා ANS ගේ නවාගේ හැදෙන විදිය. කොහොමද ANS කවුන්ට් ගෙන් ගුණ කරන්න? දැන් අපි දන්නවා ANS ගගේ 1යි කවුන්ට් ගගේ 1යි. එහෙනම් එකවරක් එක 1යි. එහෙනම් ANS කියන කියතින් නියාගන්න නවාගේ කීයද? 1යි කියලා. දැන් අපි තර්කයට ගිහිල්ලා බලමු. දෙපති හොඳින් බලන්න මේ ගැලීම් සටහන අවසානය ගන්නේ නැත කියන පැත්තේ. එහෙනම් අද දවසේ අපි කතා කළා නැත කියන පැත්තෙන් අවසන් වන ගැලීම් සටහන් වයිල් ගැලීම් සටහනක් කියලා. එහෙනම් මෙන්න මේ ඩයමන්ඩ් එක තුල තියෙන තර්කය සත්‍ය වන අතරතුර තමයි මේ පුනර්කරණය සිද්ධ වෙන්නේ. එහෙනම් අපි බලමු කවුන්ගේ දැන්නගේ වගුවෙන් කියවන්න 1යි නම්ගේ අලුත්මගේ 5යි. එතකොට 5 1ට වඩා වැඩි අගයක්ද? ඔව්. එහෙනම් ඔව් කියන පැත්තෙන් යනවා. එතකොට අපිට කියනවා කවුන් ගගේ එකකින් ඉහළ දාන්න කියලා. එහෙනම් අපි කවුන් ගගේ එකකින් ඉහළ දාමු 2යි කියලා වගේ සටහන් කරගමු. දැන් නැවතත් අපිට කියනවා ආන්සර් එක හැදෙන විදිය. ආන්සර් ගුණ කරන්න කවුන්ට් එකෙන්. එහෙනම් කවුන් ගගේ 2යි ANS කියගේ 1යි. එහෙනම් දෙවරක් එක 2යි. එහෙනම් ANS කියලුත්ගේ කීයද? 2යි කියලා වගේ ලියා ගන්න. දැන් නැවතත් තර්කයේ ගාවට එනවා. එහෙනම් කවුන් ගියාගේ 2යි නම්ගේ අලුත්ගේ, ඒ කියන්නේ නම්ගේගේ වෙනස් වුන්නේ 5යි. එහෙමනම් 5ට වඩා 2 කුඩයිද? ඔව්. නැවතත් ඔහු පැත්තෙන් ගිහිල්ලා කවුන් ගියාගේ එකක් වැඩි කරන තුන විදිහට වෙනස් වෙනවා. එහෙනම් අපි ආන්සර් එක අලුතෙන් හදාගමු. එහෙනම් කවුන් ගගේ 3යි ආන්සර් ගගේ 2යි 3 2 කීයද? 6යි. එහෙනම් ආන්සර් ගේ අලුත්ගේ කීයද? 6යි. හරි. අපි එහෙනම් ඊළඟට බලමු. කවුන් ගගේ දැන් කීයද? 3යි. නම් ගගේ 5යි. එතකොට 5ට වඩා 3 කුඩයිද? ඔව්. එහෙනම් නැවතත් ඔව් කියන පැත්තෙන් ගිහිල්ලා කවුන්ගගේ නැවතත් එකක් ඉහළ දානවා කීයද? 4යි කියලා. දැන් බලමු. ආන්සර් එක නැවතත් හදනවා කොහොමද? ආන්සර් එක ගුණ කරන්න කවුන්ගෙන්. එහෙනම් ආන්සර් ගගේ 6යි, කවුන්ගගේ 4යි. එහෙනම් 6 වරක් 4 24යි. ආන්සර් ගේ නවාගේ 24 බවටපත් වෙනවා. දැන් නැවතත් අපි තර්කය පරීක්ෂා කරමු. කවුන්ගගේ 4යි, නම්ගගේ 5යි. 5 4ට වඩා වැඩිද? එහෙම නැත්නම් 4 5ට වඩා කුඩයිද? ඔව් කියලා එනවා. එහෙනම් තර්කය ඔව් පැත්තෙන් යනවා. නැවතත් කවුන් ගගේ එකක් වැඩි කරන්න 5යි කියලා ලියාගන්න. ඕන දැන් කවුන් ගේ නවාගේ 5යි. ආන්සර් එක අපි හදාගමු. අංශ සමානයි ආස ගුණ කිරීම කවුන්. ඒ කියන්නේ 24 ගුණ කරන්න 5න් එතකොට කී දෙන්නේ 120යි. එහෙනම් ආස ගැලුත් වගේ කීයද? 120යි. හරි. එහෙනම් අපි දැන් ආදේශ කරලා බලමු. දැන් කවුන් ගැගේ 5යි. නම් ගැගේත් 5යි. එහෙනම් 5 5ට අඩුද? 5 5ට අඩුද? නැත කියලා නේද උත්තරේ එන්නේ? හරි. එහෙනම් නැත කියන පැත්තෙන් අපි මේ පුනර්කරණය අවසන් කරනවා. එතකොට අවසන් කරන වෙලාවේදී ANS මුද්‍රණය කරන්න කියලා කියනවා. එහෙනම් වගුවෙන් අපිට පෙන්눔 කරනවා ANS කියලුත් මගේ කීයද? 120යි කියලා. එහෙනම් 39 ට නිවැරදි පිළිතුර 1. අපි 40 වෙනි ප්‍රශ්නයටත් යමු. බලන්න 40 වෙනි ප්‍රශ්නේ අහනවා ව්‍යාජකේතයක් දීලා ඒක ප්‍රතිදානය කුමක්ද කියලා. ඉතින් ඒකේ තියෙනවා නම්ගේ යගේ 12යි වයිල් කියලා තර්කයක් පුනර්කරණයක් තියෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. මෙතන වයිල් අතර if එකකුත් ක්‍රියාත්මක වෙනවා. වයිල් කියන පුනර්කරණය ඇතුලේ if එකක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි මේක කොහොමද හදන්නේ කියලා බලමු. එහෙනම් අපි කලින් වගේම වගුවක් ගහගමු. එහෙනම් වගුවේ ලියාගන්න number කියලා තීරුවක් විතරයි මේක පෙන්නුම් කරන්න අපිට. එහෙනම් අපි number කියන එක වෙනස් වෙන විදිය බලමු. හරි එහෙනම් ආරම්භ කරමු. ඉඟිල්ල දියාගන්න begin. හරි ඉඟිල්ල ගන්න දෙවෙනි පීඩියට number සමානයි 12යි. එහෙනම් අපි කොලේ ලියාගමු number කියන තැන 12යි කියලා. හරි දැන් අපිට වචනයක් හම්බ වෙනවා while. while කියන්නේ මොකද්ද? අතරතුර. එහෙනම් මේ පුනර්කරණය කරන්න ඕනේ අතරතුර. මොකක් අතරතුරද? number ගේ අගය 5ට වඩා වැඩි අතරතුර. number ගේ අගය කීයද? 12යි. 12 5ට වැඩිද? ඔව්. එහෙනම් තර්කයේ අතරතුර ඉන්නව නේද? එහෙනම් පුනර්කරණය තුළට ප්‍රවේශ වෙනවා. හරි. එහෙමනම් අපිට if තර්කයක් පුනර්කරණය තුළ හම්බ වෙනවා. ඒකේ පරීක්ෂාවක් කරනවා number එක 10ට වැඩි හෝ සමානද කියලා. දැන් number එකගේ 12යිනේ ආවේ. එහෙනම් 10ට වැඩිනේ. ඒ නිසා අපි ඒ වගන්තිය ක්‍රියාත්මක කරනවා. මොකද්ද වගන්තිය? number එක දෙකෙන් බෙදන්න. එතකොට අලුත් number එක හැදෙනවා. එහෙනම් number එක 12යි 12 දෙකෙන් බෙදලා 6යි කියලා අපි ආවත් කාලින කරගමු. එහෙනම් number ගේ අලුත් අගය කීයද? 6යි. දැන් else කියන වගන්තිය රන් වෙනවද? නෑ නෑ ඒක රන් වෙන්නේ නෑ. ඇයි ඒ? දැන් if කියන වගන්තිය හම්බ වුණානේ. එහෙනම් නැතිනම් කියන වගන්තිය රන් වෙනවද? එහෙම රන් වෙන්නේ නෑ. හරි. අපි යනවා ඊළඟ වටේට. අපි බලමු ඊළඟ වටේ. නැවත while number එක 5ට වඩා වැඩිද කියලා අහනවා. දැන් number එක කීයද? 6යි. එහෙනම් 6 5ට වැඩිද? ඔව්. එහෙනම් නැවතත් අපි if තර්කයේ ගාවට එනවා. දැන් අපි දාලා බලමු. දැන් number කියන දන්න ආදේශ කරන්න 6. එහෙනම් if 6 වැඩි හෝ සමානයි 10ද? එහෙනම් අපිට දෙනවා මොකද්ද? නෑ කියලා එනවා. නේද? අපිට නෑ කියලා තමයි උත්තරේ එන්නේ. එහෙනම් නෑ කියන්නේ මොකද්ද? ඔය if කියන වගන්තිය දහවණේ වෙන්නේ නෑ. එයා එහෙනම් එයා ඍජුව මාරු වෙනව කොතනටද? else කියන තැනට. එහෙනම් else වගන්තිය තමයි මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් else වගන්තියේ අපිට කියනවා num සමානයි num එකතු කරන්න 4ක් කියලා. එහෙනම් දැන් number එකගේ 6යි. එහෙමනම් 6ට 4ක් එකතු කරනවා. දැන් 10යි කියලා number එකගේ යාවත් කලින් වෙනවා. අපි ඊළඟ පුනර්කරණයට යමු. දැන් number එකගේ 10යි. 10 5ට වැඩිද? නැවතත් අපිට එනවා මොකද්ද? ඔව් කියලා. නේද? එහෙනම් අපි තාමත් තර්ක අතරතුර ඉන්නවා. ඒ නිසා අපි නැවත if එක ගාවට යනවා. ඊට පස්සේ අපිට කියනවා 10 10ට වඩා වැඩි හෝ සමානද? මොකද number එකගේ දැන් 10යි. 10 10ට වැඩි හෝ සමානද? ඔව් කියලා පිළිතුරක් එනවා. එහෙනම් අපි ඒ යටදී තියෙන වගන්තිය ක්‍රියාත්මක කරමු. number එක දෙකෙන් බෙදලා අපි ඒක number කියන දන්නට ආදේශ කරමු. එහෙනම් 10 දෙකෙන් බෙදුවාම number එකගේ නැවතත් යාවත් කලිනවා කියයි කියලාද? 5යි කියලා. හොඳයි. දැන් අපි ඊළඟ වටේට යමු. 5 5ට වැඩිද? නෑ නේද? නෑ. 5 5ට වැඩි නෑ එනිසා අපේ තර්කය අතරතුර නැහැ දැන් එනිසා මේ අතරතුර කියන තර්කය මෙතනින් බිඳෙනවා එනිසා අපේ පුනර්කරණය අවසන් වෙනකොට අපෙන් අවසානයේ වගන්තියක් අහනවා ඩිස්ප්ලේ නම්බර් කියලා එහෙනම් ඩිස්ප්ලේ නම්බර් කියන්නේ මේ වෙනකොට තියෙන අලුත්ම අගය ඩිස්ප්ලේ කරන්න කියලා ඔයාලා යාවත් කාලින කරගත්ත නම්බර්ගේ අගය අතර තියෙනවා අලුත්ම අගය 5යි කියලා එහෙනම් නම්බර්ගේ අලුත්ම අගය 5 නිසා 40 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට පළවෙනි පිළිතුර බාර ගන්න පුළුවන්.
හොඳයි දුවේ පුතේ. දින 3ක් පුරා අපි ඔයාලත් එක්ක 11 ශ්‍රේණියේ පළමු එකකයේ ගැටළු විසඳීම සඳහා ක්‍රමලේක භාවිතය ගැන ගොඩාක් විෂය කරුණු සාකච්ඡා කළානේ. අපි ගැටළු විශ්ලේෂණය කළා, ගැලීම් සටහන් නැන්දා, ව්‍යාජ කේත ලිව්වා, පාලන ව්‍යුහ ගැන හඳුනාගත්තා. පැස්කල් වලින් ක්‍රමලේක ගොඩනගන විදියත් සාකච්ඡා කළා. අවසානයේදී විභාගයේදී ඔයාලට ලැබෙන ප්‍රශ්න පත්‍ර ගැනත් ටිකක් කතා කළා. ඉතින් දුවේ පුතේ අපි අද මේ එකකින් සමුගන්නයි යන්නේ. අපි විශ්වාස කරනවා ඔයාලා අපගේ මේ දින තුන තුළ ගැටළු විසඳීම හා ක්‍රමලේක ලැබීම පිළිබඳව අදහසක් හරි ලබා ගන්න ඇති කියලා. එහෙනම් සමුගන්නට අවසරයි. ඔබ සියලු දෙනාටම නිරෝගීමත් සතියක් ආයුබෝවන්.